මෙච්චර දුක් වේදනාව උපද්දපු දරුවෝ අම්මලා විසිකලාද දැම්මේ? අම්මලා ඒ දරුවන්ව විසිකලා දැම්මේ නෑ. පුදුම ආදරෙන් පුරුල් කරගෙන මුළු ජීවිත වගේම කියලා මේ දරුවන්ට ආදරය දක්වමින් එන්නේ නැද්ද? එහෙනම් ඔන්න ඔය විදිහේ ආදරයක් තමන්ගේ දරුවා ගැන කොච්චර දුක් විපද්දුවත් ඒ දරුවාගේ අයහපතක් අලාභයක් ඒ දරුවට වෛර කරන එකක් අවහානියක් ඉදවෙන්න ප්‍රාර්ථනා කරන එකක් අම්මගේ හිතේ නෑ කියන දේ ඇත්තක් කියන දේ අපි දන්නවා. එහෙනම් අපේ හිතත් අපි කවදා හරි මේ මට්ටමට ලෝකේ වෙන හැලහැප්පීම් වලට එහා සමානව ඉන්න පුළුවන්කම හදා ගන්නවා නම් එදාට කියනවා අපි මෛත්‍රිය අඳුනගත්තා. අපේ හිත මෛත්‍රියට නිදහස් වුණා. හරිද? ඒක කරන්න තියෙන වැඩ මේක. ඔය තමයි හදා ගන්න ඕන තැන. ඒකට එන්නේ පියවර කිහිපයකින්. හරිද? එකක් තමයි ඕගොල්ලෝ ජීවත් වෙනකොට පුළුවන් තරම් හැම වෙලාවෙම, හරිද, හැකි හැම වෙලාවෙම තමන්ගේ ජීවිතයට උදව් උපකාර කියන දේ, ජීවිතේ පහසු කරන්න උදව් උපකාර කරන පිරිසගේ ඒ උදව් උපකාරයෙන් තමන්ට කොයිතරම් පහසුවක් යහපතක් වෙලාද කියලා සිහිපත් කරන්න දක්ෂ වෙන්න ඕනේ. ඒක මෙහෙමයි. මේක උදාහරණයක් කියන්නම්. ඊටු ටික ඕගොල්ලෝ දිනු කරගන්න ඕනේ. හරි නේද? මෙතන ඉන්න ඕගොල්ලොන්ගෙන් තමන්ගේ ආහාර පාන ටික ජීවිතයට ගන්න, කෑම ටික කන්න, එළවලු වගා කරලා, ගොවිතැන් කරලා, හාල් ටික අරගෙන, මිරිස් කරල් ටික අරගෙන ආදී මේ වැඩ කටයුතු ටික, ලුණු ටික තමන් හදාගෙන ආදී කරගෙන ජීවත් වෙන්නේ කවුද? කවුරුවත් නෑ. එහෙම නේද? කවුරුත් නෑ. ඕගොල්ලොන්ට මට එහෙනම් ඒවායින් අපට ලැබෙන්නේ බාහිර පිරිසකින්. එහෙම නේද? ඒ බාහිර පිරිසකින් අපට ඒ ටික ලැබෙන්නේ. එතකොට අපට මුදල් දැන් ඕන තරම් තියනවා කියලා හිතමු. මුදල් ඕන තරම් තියනවා කියලා හිතමු. යම් තැනකින් අපට ඒ මුදලින් අපි කැමති ආහාර පාන ටික ගන්න නැති වුණොත් ඒක අපේ ජීවිතයට පහසුවක් හදලා දෙයිද නැත්නම් අපි පීඩාවට පත් වෙයිද? මතකද කොරෝනා ඇඳිරි නීති කාලේ, කොවිඩ් ඇඳිරි නීති කාලේ අපි කැමති වූ ආහාර පාන අපට සල්ලි තිබුණාට පහසුවෙන් ගන්න බැරි වුණා නේද? අපට දැවුණා නේද? ඔව්. එතකොට ඒක නැති වුණා කියලා අපි ඒකත් හරින් නැතුව හි බලනවා. එහෙනම් යම් කිසි කෙනෙක් ආහාර පාන අපට මිලදී ගන්න වෙළඳාම කියලා අවිනිශ්චිත කටයුත්තක යෙදෙනවා නම්, ලාභ පාඩු වෙන්න පුළුවන් අවිනිශ්චිත කටයුත්තක යෙදෙනවා, එයා ඒ අවිනිශ්චිත කටයුත්ත ඒ අවධානම අරගෙන එයා මේ කටයුත්ත කරන නිසා අපට අද ජීවත් වෙන්න පහසුව හැදිලාද නැද්ද? එහෙනම් අපි සල්ලි දීලා බඩු ටික මේ පැත්තට ගත්ත පමණින් ඒ මනුස්සයා අපට උපකාරයක් කළේ නැහැ කියලා අත්හරින්න පුළුවන්ද? මොකද කියන්නේ? අත්හරින්න බෑ. ඒ මනුස්සයා කොයි තරම් මුදලකට ඒ දේ අලෙවි කළත් අපි ඒ මනුස්සයා ඒ අපට අවශ්‍ය දේ ගන්න ඒ කරන කටයුත්ත කරන නිසා අපට අවශ්‍ය තුණු පහසුව ගැන හිතලා ඒ මනුස්සයා අපට උදව් කළ යහපත් කෙනෙක් විදියට අපි දනි. හරි, හිතන්න ඔය මනුස්සයාට ඕක විකුණන්න කියන සිල්ලර, එහෙම නැත්නම් සුපර් මාකට් මට්ටමේ විකුණන මෙන්න මේ ටික කරන්න පුළුවන් වෙයිද? තොග වශයෙන් භාණ්ඩ එක්ස් කරලා විකුණන පිරිසක් නොහිටියනම් නේද? එහෙනම් ඕගොල්ලොන්ට හාල්ටි කරන් එන්න යන්න වෙනවා පොළොන්නරුවට, අම්පාරට නේද අනුරාධපුරයට මේ පැත්තේ තිස්ස මහාරාමයේ මෙන්න මෙහෙ යන්න වෙනවා. දැන් බලන්න නුවරඑළියේ තියෙන එළවලු ටික ඕගොල්ලෝ මෙහින් කඩපලෙන් සුපර් මාකට් එකෙන් ගන්න නේද? ඕගොල්ලෝ දැන් එළවලු ටික ගේන්න නුවරඑළියේ දම යන්න වුණා නම්, වගා කරන තැනකට වැලිමනට යන්න වුණා නම්, ඕගොල්ලොන්ට ඒ ගේන දේ ගෙනල්ලා තියාගෙන පරිහරණය කරන්න මාසයක් එළවලු ෆ්‍රිජ් එකේ තියාගත් පරිහරණය කරන්න බෑ. එහෙනම් ඕගොල්ලොන්ට සතියෙන් සතියේ වැලිමඩ ගිහිල්ලා නුවරඑළිය ගිහිල්ලා එළවලු ටික අරන් එන එක මට කියන්න පහසුවක්ද? එහෙනම් ඕගොල්ලොන්ට අද එළවලු ටික තොගවලෙන්දෝ එකතු කරලා යම් තැනකට ගෙනල්ලා බාර දෙන එක මිලදී ගන්න තැනක් මේ ආසන්න තැනක ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන එකෙන් දැන් සිල්ලර විදියට මුලදී ගන්න පුළුවන් තැන් නිර්මාණය වුණු එක වෙලා තියෙන ඒගොල්ලොන්ගේ උපකාරය නිසා ඒ පිරිස මේ කටයුත්ත නැවැත්වුවොත් අපේ මුදල් වලට අපට පහසුවෙන් ආහාර පාන හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. එහෙනම් අද අපි ආහාර ටික මිලදී ගන්නකොට අපට ඒ පහසුව හදපු පිරිස තමයි අර පිටිපස්සේ තිරෙන් පිටිපස්සේ ඉන්නේ. අපිට හම්බුනේ නැහැ. දැන් හොයන්න ඕනේ මේ මිනිස්සු අපට ලොකු උපකාරයක් කරලා ජීවත් වෙන. හරි. ඒ පිරිසට මිලදී ගන්න කවුරු හෝ මේ වැස්ස මේ තෙල් පොහොර නැති ආදී ප්‍රශ්න ටික නිසා ගොවිතැන් ඔක්කොම ගොවියෝ අත්හැරලා දැම්මොත් එනකොට එකතු කරලා විකුණන්නවත් ලැබෙනවද? එළවලු පළතුරු හාල් හරි. එහෙම වුණොත් අපිට කොයි තරම් ධනය තිබුණත් අපේ ජීවිතේ පහසු වෙයිද? නැහැ. එහෙනම් යම් කිසි කෙනෙක් පුතේ රෑදවල් බලන්නේ නැතුව සීතල උෂ්ණ බලන්නත් අපි දැක්ක පහුගිය කාලේ අපේ ආරණ්‍යාසනේ ආසන්නේ කුමුරු තියෙනවා. උදේ පුතේ වැස්ස එන්නේ උදැල් අරගෙන දවස පුරා වැස්ස නේරවල් සුද්ධ කරන එක මේ හැම දෙයක්ම මුළු දවස පුරාම තෙමිතෙමි මේ පිරිස කරනවා. ඒ තරම් පරිත්‍යාග කරලා ඒ තරම් වෙහෙසිලා නිස්මාරණය කිරීම කළ එකේ ප්‍රතිඵලයක් අද අපට හම් වෙනවා. ඒක නොවුනනම් අපිට මොදල් තිබ්බට ජීවත් වෙන්න විදියක් නැහැ. එහෙනම් අද අපට මේ ආහාර ටික ලැබෙනවා කියන කාරණාව අපේ ජීවිතේ පීඩාව වෙහෙස අඩු කරනවායි කියන කාරණාවට ගොවියෝ කියලා ඉන්න මූලිකම පිරිස උදව් වෙලාද නැද්ද? ඒ ගොවියෝ සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා ඕගොල්ලෝ මමයි දන්නවද? අපි ගත්ත එළවලු ටික වගා කරලා තියන්නේ සිංහල මිනිස්සුද දෙමළ මිනිස්සුද මුස්ලිම් මිනිස්සුද කියලා අපි දන්නවද ජාති විදියට? එහෙනම් අපි ඔය කැරට් ගෝවා ටික ලීක් ටික නේද මේ ටික ගන්නකොට පුතේ ඒක සමහර විට මුස්ලිම් කියන ජාතියට අයිති ඉස්ලාම් කියන ආගම ආදාන මිනිස්සුගේ දුක් පීඩා කඳුළු ටිකෙන් නිර්මාණය වෙච්ච දේ වෙන්න බෑද? එහෙනම් අපට යහපත හදපු මිනිස්සුෝ ටික මේ රටේ කොහේ හරි තැනක ඉන්න කවුද කියලා අපි දන්නවද? මුණ ගැහුණට අඳුරගන්න නෑ. හැබැයි ඒ හැම කෙනෙක්ම කවුරු හෝ ඒ උපකාරය කළ දෙනවා. දැන් හොයාගෙන යනවා නේද? මෙහෙම හිතලා බලනු කුටි වෙලාවක් මෙහෙම හිතලා බලනකොට මම හාල් ටික ගන්නකොට ඒ හාල් ටික අම්පාරෙන් ආව ටිකක්ද මඩකලපුවෙන් ආපු ටිකක්ද ඒක අනුරාධපුරෙන් පොළොන්නරුවෙන් ආපු ටිකක්ද වවුනියාවෙන් ආව ටිකක්ද කියලා මම දන්නේ ඒ ගොවියෝ සිංහලද මුස්ලිම්ද කියලා මම දන්නේ නෑ. මගේ බඩගින්න නිවල මාව මේ පහසු මට්ටමේ තියලා මට ධර්මය අහලා බණ භාවනා කරන්න මේ වටපිටාව හදන්න ඒ පිරිස පහසුව හදලා තියෙනවා නම් මම මට කන්න බොන්න ටික හදලා නිර්මාණය කරව මිනිස්සුන්ගේ අලාභය යහපත ප්‍රාර්ථනා කරොත් මම සත්පුරුෂද? නෑ. එහෙනම් මට මේ රටේ දයාව, කරුණාව, මෛත්‍රිය නොදක්වා ඉන්න පුළුවන් කාටද? මේ චූටි එක උදාහරණයක් විතර. ඊළඟට අඳින එක ගැන හිතලා බලන්න. ඊළඟට නේද, ඊළඟට තමයි යන වාහනය ගැන හිතලා බලන්න. ඒක නිර්මාණය කරලා නොතිබුණා නම්, ඒක මේ රට ගෙන්නුවේ නැත්තම්, ඒකට අදාළ කොටස් ටික නැති වෙනකොට පීඩාව වෙහසෙනවා නේද? ඒකට අවශ්‍ය ඉන්ධන ටික නැති වෙනකොට වෙහස පීඩා වෙනවා නේද? එහෙනම් යම් රටක මහා ගැඹුරු තෙල්ලාකර වල ඒවා අරගෙන ඒ වෙනුවෙන් කටයුතු කරන පිරිසගේ උදව් උපකාරයෙන් නෙවෙයිද අද අපි මේ දහම අහන්න පහසුවෙන් ආවේ? නැත්නම් ඕගොල්ලෝ කිලෝමීටර් 20 ගානක් වාහන දුරේ ඉඳන් පයින් එනවද? වෙන තැනක ඉඳන් පයින් එනවද? එහෙනම් අපේ දහම අහන්න අපි නොදැක්ක මෙන්න ජපානයේ පිරිස උදව් වෙලා, වාහනේ ඉන්දියාවේ හදපු එකක් නම් ඉන්දියාවේ පිරිස උදව් වෙලා, කෑලි කෑලි කොහේ කොහේ රේ දුව නම් ඒව තෙල් ටික එව්වේ සෞදියෙන් නම්. ඔව් මෙහෙම. දැන් මේ ලෝකේ ඒ දිසාවේ ඉන්න ඒ පිරිස ගැන අපට වෛරයක් තරහ කොමනාපයක් තිබ්බොත් අපේ ජීවිතයේ සුවපහසු කළ අපට උදව් කළ පිරිසකට අපි හානි අලාභය ප්‍රාර්ථනා කරනවා අපි යහපත් හැඟීම් තියෙන පිරිසක්ද? නෑ. ඔන්න ඔහොම එතන යනවා පුතා. මම මේ ප්‍රායෝගිකව හිතන හැටි කිව්වේ ඔකට උදාහරණ සාරිපුත්ත මහරහතන් වහන්සේ කියලා තියෙනවා. ඔය විදිහට තමයි හිතන්න තියෙන්නේ. මෙහෙම හිතන ඕගොල්ලොන්ට මට තේරෙයි, ඉදිරි දිශාව ගැන හිතුවත් මුණ ගැහෙන කිසිවෙක් ගැන මට තරහක් කමනාපයක් හිතනවා කියන එක ගැලපෙන්නේ. ඔගොල්ලොන්ගේ වාහන තියෙනවා, ඔය වාහනවල හැම තැනම වලවල් තියෙන ගොඩලි තියෙන පාරක එන්න වුණොත් පහසුද? ඔගොල්ලෝ දන්නවා පාරවල් හදනකොට මහා කාස්ත කව්වේ මිනිස්සු පිච්චි පිච්චෝ හදනවා දැකලා තියෙනවා නේද? එහෙනම් ඔය මිනිස්සුන්ගේ වෙහෙසේ ප්‍රතිඵලය නේද අපි මේ පහසුවෙන් පාරක යන්න? ඊළඟට ඔය පාර හදන්න මේ රටේ හිඟා කරන මිනිස්සුන්ව මුදල් දීලා තියෙනවා කියලා දන්නවද? ඔගොල්ලොයි මමයි මේ රටේ කවුරු හරි වේවා හෝටලයකට ගිහිල්ලා බනිස් කෙඩියක් අරන් කෑවොත් ඔය බනිස් කෙඩිය ගන්නකොට ඕකට අදාළ යම් බදු මුදලක් ඇතුළත් වෙලාද නැද්ද? නේද? පාම් පිටි ගෙන්නලා මේ දේවල් කරලා කියලා ඒ පාම් පිටි වලට රජෙන් මෙනරු මෙතර බදු ගහලා තියනවා කියලා ඒ ටික ආවට පස්සේ තමන්ට බදු මුදලක් ගෙවලා ලාභය තියාගන්න ඒ ව්‍යාපාරිකයා ඒක ලාභය තියාගන්නකොට අර බදු මුදලත් එක්ක සියල්ල යම් කෙනෙක් බනිස් කෙඩිය කනකොට තේ එක බොනකොට එයාගේ ගන්න මුදල තුල ඇතුළත් වෙලා තියෙනවා. එතකොට දවසේ අනුන්ගෙන් ඉල්ල ඉල්ල අත දික් කරලා හිඟා කාපු මනුස්සයා දවසට පාම් භාගේ කනකොට තේක බොනකොට මේ මහා භාණ්ඩාගාරයට ඒ මනුස්සයාගෙන් 150 රුපියල යනවා. ඔය දේවල් එකතු කරපු මුදලින් නේද පොදු කටයුතු වලට මාර්ගය ඉදිකිරීමට මුදල් වෙන් කරන්නේ? එහෙනම් ඕගොල්ලෝ මම සුවපහසුවෙන් වාහනේ යනකොට මේ රටේ හැම පුරවැසියෙක්ගෙම එකතු කරලා යදවපු මුදල නිසා ඕගොල්ලෝ මම සුවපහසුවෙන් යන. එහෙනම් මම කවුරු ගැනද තරහෙන් හිතුවිල්ල හදන්නේ? මගේ ඉස්සරහ වාහනේ යන මනුස්සයාගේ ගැන පාරහර හදිසියට වැරද්දෙන් පැනහු මනුස්සයා ගැන මේකට කියනවා ඕගොල්ලෝ යන තැන නිදහස්. හැම කෙනෙකුටම දයාව, හිතවත්කම, ආදරය නිදහස් කරලා ඕගොල්ලෝ ඉන්නේ යන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා යාවචස්ස විගත මිද්දෝේතං සතින් අදිත්තේය බ්‍රහ්මේතං විහාරං එදමාහෝ. මගේ ශ්‍රාවකයන්ගේ මං ඉල්ලන්නේ අම්මා එකම පුතා ජීවිතය ආරක්ෂා කරලා රැකලා යහපත ප්‍රාර්ථනා කරනවා වගේ හිටගෙන ඉන්නකොටත් ඇවිදිනකොටත් ඉඳගෙන ඉන්නකොටත් නින්ද යනකන් ඇලවිලා වැතිරිලා ඉන්නකනොත් ඒ විදියට කිසිවෙක් ගැන තරහ අමනාප නැති සිතින් වාසය කරන්න කියලා. දැන් ඕගොල්ලෝ ඒ ඒ කරන කටයුත්ත ඇතුලේ හැංගිලා තියෙන මෛත්‍රිය අඳුර ගන්න ටික දවසක් දක්ෂ වුණොත් ඕගොල්ලෝ මේ වෙලාවේ මේ ඇහෙන දේ ඕගොල්ලොන්ට වැඩි දියුණු කරලා අහන එක මේ අර්ථ තේරුම් ගන්න ජීවිතයට ගලපන්න පහසුවක් වුණා නම් ඕගොල්ලෝ මෙන්න මේක මිලදී ගත්ත මෙතුමා ගැන හිතේ තියෙනවා මෛත්‍රත්වය. නැත්තම් ස්වාමීන් වහන්සේ කියන දේ සබ්දේ පැහැදිලිව ඇහෙන්නේ නැතුව ගියා නම් අපිට මේ අර්ථය හරියට ගන්න බෑ. එහෙනම් මේක විකුණන්න යම් තැනක නොතිබුණා නම් මෙතුමට ගන්න විදියක් නෑ. ඒ විකුණන තැනට නිර්මාණය කළා නොතිබුණා නම් ගන්න විදියක් නෑ. යම් කෙනෙක් මෙහෙම දෙයක් නිර්මාණය කරන්න හිතුවිලි හදපු එක තැන ඉඳන් මගේ ජීවිතයට පහසුව හදලා ඒ කවුද කියලා මන් දන්නේ නෑ. නමුත් මම නොදැන හිටියට මගේ ජීවිතයට මුළු ලෝකයම එකතු වෙලා පහසුව හදලා දෙන්න. දැන් මම ඒ හැම දෙනෙකුටම ඒ ඕනම දෙනෙක්ගෙන් වැරදි අඩුපාඩු මට සිද්ධ වුණාට කමක් නෑ. මම දන්නවා ඒ පිරිස මට යහපත හදන පිරිසක් කියලා. අම්මට දරුවා කොච්චර විදුනත් මම දැනට මාස 6කට විතර කලින් 8කට විතර කලින් ගෙදර ගිය වෙලාව අටකුත් නෑ. අවුරුද්දකට විතර කලින් නොවැම්බර් මාසේ ගිය අවුරුද්ද යන වෙලාවේ මගේ නංගි අතේ ලොකු ප්ලාස්ටර් එකක් ගහගෙන හිටියා දැක්කා. ඊටස් මං ඇහුවා ඇයි මේ කියලා. ඊට පස්සේ කියන චූටි දරුවට එතකොට වයස මාස අවුරුද්දක් විතර. මෙයාගේ හපංකන් තමයි ස්වාමීන් වහන්සේ කියලා චූටි දරුවා පෙන්නුවා. මං කිව්වා ඇයි කියලා. කිරිබොනකොට දත් ඇවිල්ලා තියෙන්නේ දැන් හපලා පියවුර. ඒක විස බීජ ගිහිල්ලා ආසාදනය වෙලා. දැන් දවස් ගානක් එනිවුල එකක් දාලා ඉන්ජෙක්ෂන් කරේලා. ඉතින් ආයෙත් චුට්ටි වෙලාවක් යනකොට පොඩි එකක් වඩාගෙන ගිහිල්ලා අනිත් පැත්තෙන් කිරි දෙනවා. මං අම්මා කියන වචනේ ඔන්න ඕකයි හැඟීම කියලා. ඒ වෙලාවේ මම බොහෝ මොදර මගේ අම්මා කිරි බොන වෙලාවේ මම කොයි තරම් දුක් උපත් දන්න ඇද්ද. කොණ්ඩේ අහුවෙනකොට ඇදගෙන ඉන්නවා. එයා දන්නේ නෑ ඒකෙන් දුකක් ඇති වෙනවා, ඒක කරන්න හොඳ නෑ කියලා. එයාට අහුවෙනවා අතට හොඳට දෙයක්. යමක් අහුවෙන ඇදගෙන ඉන්නවා. ඒ අම්මා ඒ දුක් පීඩා විඳගෙන ඒ දරුවට කිරි දෙන එක නවත්තලා පොළවේ ගහන්නේ නෑ. කිරි බොන ගමන් මෙන්න දත්තාව ගමන් හපන්න පටන් ගන්නවා. හැබැයි දරුවට කිරි නොදී විසිකන්නේ නෑ. එහෙනම් එහෙම ඒ දරුවට ආදරේ තියෙන අම්මේ දරුවා දුක් පැද්දුවට විසිකන්නේ තරහ ගන්න නෑ වගේ අපිත් ලෝකේ අපට යහපත සැපය හදන පිරිසක් කියලා දැනගත්ත දවසට මේ මිනිස්සු අපට බණේ. ඒ මිනිස්සු අපට කරදර ඇති වෙන විදියට හැසිරේ. හැබැයි අපි කොහොමද ඒ මිනිස්සුන්ට කරදර පීඩා උපදන්න සැලසුම් කරන්නේ? ඕකට ප්‍රායෝගික මෛත්‍රිය කියලා කියනවා. මේකත් වට්ටෝරුව තම්බලා බොණ්ඩ නෙවෙයි නේද? ඔල්ලෝ පොලේ ලියලා දොන්නු වට්ටෝරුව තම්බලා බොණ්ඩ නෙවෙයි. මේ විදියට ඔගොල්ලෝ නේ ආහුණු වචන අර්ථ ටික දැන් ගලපන්න විමසන්න පටන් ගන්නවා. ටික දවසක් ඕකොල්ල කරලා බලන්න ජීවිතේ කන පිට හැරෙනවා. ඊළඟට ඕගොල්ලොන්ට භාවනා කරනවා කියන එක ප්‍රශ්නයක් නෑ. මනස හැම වෙලාවෙම අනිත් පිරිස ගැන දයාව කරුණාවෙන් හිතවත් බවෙන් පිරලා තියෙන්නේ. ඊළඟට මෛත්‍රියේ භාවනාවේ මිදහස් වුණු, ඒ කියන්නේ මිත්‍රත්වයට හිත නිදහස් වුණු කෙනාට ලැබෙන ප්‍රතිඵල 11 සුවසේ ලැබෙනවා. සුඛං සුපති, ඔව් සුවසේ නින්දයයි, සුඛං පටිමුජ්ජති, සුවසේ අවදි වෙයි. න පාපකාණං සුපිනං පස්සති, නරක නපුරු පාපී හීන දකින්නේ නැහැ නේද? ඊළඟට මනුස්සාණං පියෝ හෝති, ඔව් ඔබ කාටවත් කියන්න ඕනේ නැහැ මම මුළු ලෝකයටම මෛත්‍රී කරුණාව දක්වනවා කියලා. ඔබ ඔබේ ඒ කරුණාව දක්වමින් විතරයි ඉන්න තියෙන්නේ. ඔබ ළඟට ගහන්න අත උස්සන් එන මනුස්සයා, එයා ඔබේ ජීවිතය ආරක්ෂා කරන හොඳම හිතවතා වෙනවා. මනුස්සයන්ට ප්‍රිය වෙන එක නවත්තන්න බැරි වෙනවා. ඔබ කියන්න ඕන නෑ, ඔබ අදාළ වැඩේ කරමින් ඉන්නවා, හිතවත් දයාව හොයාගෙන. අමනුස්සානම් ප්‍රියෝ හෝති, අමනුෂ්‍ය කියලා යම් කොට්ටාසයක් ඉන්නවා නම් ඒ පිරිසට පවා ප්‍රියමනාපයි. දේවතා රක්කන්ති, ආය අපි දෙවරුන්ගෙන් අපිව ආරක්ෂා කරන්න කීකී ඉල්ලන්න දෙයක් නැත. දෙවියන් සිංහ ආරක්ෂා කරන එක වෙනවමයි. ඊළඟට මුඛවන්නෝ විප්පසීදති, ක්‍රීම් පවුඩර් අලුතෙන් මේකප් ඕන වෙන්නේ නැති වෙයි. ගොඩක් මුහුණ ප්‍රියමනාප වෙයි. ඊළඟට සුඛිනෝ චිත්තං සමාධියති, බොහොම සුවසේ පුතේ. මොකද්ද පටන් ගන්න භාවනා අරමුණ? එය පටන් ගන්න අරමුණ මුල් කරගෙන සුවසේ හිත සමාධිමත් වෙනවා. අසම්මුල්ලෝ කාලං කරෝති, සිහි මුලා වෙලා මැරෙන්නේ නැ. නාසග්ගිවා විසංවා සත්තංවා පමති, ආයුධ වලින් ගින්නෙන් වස විසෙන් ජීවිතයට හානි වෙන්නේ නැ. උත්තරෙන් අපිටි විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති, අරහත්තේ සාක්ෂාත් කරලා තිබුණේ නැත්තම් බ්‍රහ්ම ලෝකේ උපදින එක නවත්තන්න. මේ තමයි ඔය හිතවත් බවට ජීවිතය නිදහස් කරගෙන හතර ඉරියව්ව පරිහරණය කළොත් වෙන්නේ. ඉතින් අපි බලන්න ඕන ඔය උත්තර ඇත්තද කියලා. හැම වෙලාවෙම මේ ධර්ම මාර්ගය පුරුදු කරනකොට මගේ තිබුණු ස්වභාවය තමයි උන්වහන්සේ කිව්ව දේ, දහමෙන් එන දේ මම ප්‍රතික්ෂේප කළේ නැහැ. බාරගත්ත. හැබැයි මම ශූටි අභියෝගයක් කරනවා. හරි, මම උපරිම කරනවා. වහන්සේ කියන දේ වෙනවද නැද්ද කියලා බලමු. වහන්සේ කියන ප්‍රතිඵල ලැබෙනවද කියලා බලමු කියලා. ඒක ප්‍රතිඵල ලැබෙනවා නම් විතරයි මම ඒක තවදුරටත් ඉදිරියට අරන් යන්නේ. දැන් මම ඔව් කියන නිසා බලමු ප්‍රතිඵල තියෙනවද කියලා. බලන්න මම කියන විදිහට වැඩේ කරනවා. ඔන්න ඔය විදිහට මෛත්‍රිය කියන දේ, මිත්‍රත්වය කියන දේ ඇති වුණොත් මොකද වරන්? ඕකම තමයි නේද? අකමැති අරමුණ කියලා දැන් කියන්නේ මං කිව්වේ අම්මා කියන කෙනාට දරුවගෙන් දුක් පීඩා ඇති වෙන විදිහේ දේවල් ඕන තරම් සිද්ධ වෙනවා නේද? කොණ්ඩෙන් අදිනවා, මූණ පහුරු ගන්නවා, මේ හපනවා නේද? නවත්තන්න නැතුව ඒක දිගට කෑ ගහ ගහ අඬනවා නේද? ඔව්, අම්මා කොයිතරම් මහන්සි වෙලා නිින්ද ගිහිල්ලා පැය භාගයක් ගියත් දැන් අර දරුවා අවදි වෙලා කෑ ගහලා අඬන්න පටන් ගන්නකොට කොයිතරම් අපහසුව තිබුණත් ඒ අම්මා නැගිටලා මේ දරුවව අපහුරතල් කරන්න පටන් ගන්නවා. එතකොට දැන් අම්මා කැමති දේවල් නෙවෙයිනේ, කැමති දේවල්. ඒ වගේ අපි මේ ලෝකේ හැම දිනෙක ගැනම දයාව කරුණාව දක්වන්න කැමති වුණාට අනිත් පිරිස අපි අකමැති දේ හැම වෙලාවෙම කරනවා. අන් ඒ වෙලාවේ තමයි එයාගේ යහපත් බව, වටිනාකම, අපට කළ උදව් උපකාර ආදී දේවල් සිහිපත් කරන්න ක්‍රමය අපි ඉදිරියට ගන්න. එහෙම අකමැති අරමුණු ටික ඇති නොවන තාක් කල් අපි කවුරුවත් තරහ ගන්න නැහැ. හැමෝම නිවිලතකන් නේද? අකමැති අප්‍රිය විදියට වචනේ ඇහෙනකොට තමයි තරහ යන්නේ. එහෙම හිතන්න, ඕගොල්ලොන්ට මම ඕගොල්ලෝ හිතාගෙන ඉන්න මට්ටම විදියට ගැළපෙන විදියට හිටියොත් එතකන් ඕගොල්ලොන්ට තරහ මනාපති වෙන්නේ නැහැ නේද? ඕගොල්ලෝ හිතාගෙන ඉන්න මට්ටමට වෙනස් වෙන විදියට මම වචන ටික කතා කරන්න පටන් ගත්තොත් නේද, මම ජීවත් වෙන්න පටන් ගත්තොත් ඕගොල්ලොන්ට වෙහෙස, පීඩාව, තරහ මනාප බව, ගැටීම් ඇති වෙන්න බෑද? පුළුවන්. එතකොට ඕගොල්ලෝ මේක විසඳගන්නේ කොහොමද? හරි, උන්වහන්සේ ඒ කරන කියන දේවල් වලින් මට මේ වෙහෙස, පීඩාව, තරහ ඇතුණාට උන්වහන්සේගෙන් මෙතුවක්කල් අහපු දේවල් වලින් මගේ ජීවිතේට මෙහෙම මෙහෙම යහපතක් වුණා, මෙහෙම මෙහෙම උපකාරයක් වුණා මගේ ජීවිතේ, මෙන්න අද මෙහෙම හිතන තැනකට ගෙන්න, මෙහෙම කල්පනා කරන තැනකට එන්න මට වටපිටාව හදලා දුන්නේ උන්වහන්සේ නිසා. උන්වහන්සේ ප්‍රසිද්ධියේ මහරෙ. අද මට නිඳා කරනවා කියන දේ වුණාට උන්වහන්සේ කළ උපකාරය මට අමතක කරන්න බෑ. ඒකාන්තයෙන්මයි ජීවිතයට යහපතක් උදා කළ කෙනෙක් කියලා තමන්ට අර හිතුවිලි ටික, ඔය තමන්ට ලැබුණ උපකාරය, යහපත් දේ සිහිපත් කරගන්න පුළුවන් වුණොත්, තමන් අකමැති දේ සිද්ධ වුණා කියලා තරහ ගන්න එක ගැලපෙන්නේ නෑ කියලා තේරුණා. ඒ තරහ ගැනීමෙන් සිද්ධ වුණේ උන්වහන්සේට අලාභයක්ද තමන්ට අලාභයක්ද? අපි මේ මෛත්‍රිය දක්වන්නේ වෙන කාටවත් උපකාරය පිණිස නෙවෙයි. ඒක අඳුන ගන්න ඕනේ ඉස්සල්ලාම. දැන් මේ කියන්නේ ඒකයි. දැන් මේ අපි සුවපත් වේවා කියන දේ හා මේ පිරිස ගොඩාක් හොඳයි කියලා බලාපොරොත්තු වෙන්නේ ඒ පිරිසට යහපතක් හදන්න නෙවෙයි. මෛත්‍රියේ ප්‍රතිඵල තමාටමයි තියෙන්නේ. ඒ තමාට වගේම මෙහෙම දක්ෂ රියදුරු මහත්තයෙක් ඉන්නවා නම් තමන්ගේ වාහනේ වෙන කාගේ හරි යැපුණොත් මගේ වාහනයටත් අලාභ වෙනවා, යාගේ වාහනයටත් අලාභ වෙනවා. මටත් ශාරීරික පීඩා ඇති වෙන්න පුළුවන්, එයාටත් ශාරීරික පීඩා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඒ වාහනේ ගිහින් හප්පන්නේ නැහනේ. මගේ වාහනේ ළඟින්ම අරගෙන ගිහිල්ලා අනතුරක් වෙන්න විදියට කෙනෙක් ගියත් මම ඊට පස්සේ ඒකට එකටක කරනවා කියලා ගිහින් පිටිපස්සෙන් ගිහින් අර වාහනේ හප්පන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඔව්, දැන් මම මෛත්‍රිය කියන දේ පුරුදු කරගැනීමෙන් එකක් තමයි මගේ ආරක්ෂාව, සතුට මට තියාගන්න පුළුවන්. වෙන කෙනෙක් එක්ක මම ගැටෙන්න ගියොත් එයාටත් නැති ප්‍රශ්න ටිකක් ඇති වෙලා අලුත් දුකකුත් උපදිනවා. දැන් මම දෙකම නවත්තපු කෙනෙක්. ඒ ගැන හිත හිතා ආයෙ සතුට වෙන්න පුළුවන්. තේරුණා? ඔව්. එතකොට මෛත්‍රිය අපි පාවිච්චි කරන්නේ අපි අකමැති සිද්ධිය වෙනකොට මිසක් කැමති දේ වෙනකොට නෙවෙයි. අපි ඒවා පාවිච්චියට ගන්න ඒ වෙලාවට. හැබැයි පාවිච්චියට ගන්න නම් තමන්ගේ ළඟ තියෙන්න ඕනේ. ප්‍රශ්නේ වෙන්න කලින් අපි ලෑස්ති වෙන්න ඕනේ. තරහ මනාපේ නැති වෙලාවෙයි අපි මේවා හිත හිතා ක්‍රමය පුරුදු කළා මනසට අරගෙන තියාගෙන ඉන්නේ නේද? ප්‍රශ්නය එන වෙලාවේ මේක පාවිච්චි කරන්න. ඔහොම පාවිච්චි කරලා මෛත්‍රී හැඟීම් හිතුවිල්ලේ දක්ෂ වෙන කෙනා ඒ හැඟීම් මත තියෙන සිතුවිල්ල සිතුවිල්ල විදියට අඳුර ගන්නවා. ඒක සංකාර උපාදානස්කන්ධය කියලා ආයත් විදර්ශනා කරලා සංසිඳීමෙන් ඉන්න. ඔහොම තමයි. හරි, ඇතිද? මෙහෙමයි මමයි හතර ඉක්මනට පැහැදිලි කරන්න. හරිද? මෛත්‍රිය කියලා කියන්නේ වෙන කෙනෙක් ගැන අපේ හිතේ තියෙන හිතවත් බව, ආදරණීය බව. අම්මට තමන්ගේ දරුවා ගැන තියෙන හිතවත් බව, ආදරණීය බව. ඊළඟට ඒත් එක්ක මේ හිතවත් බව ආදරය නිසා ඒ දරුවා දුකින් පීඩාවෙන් බලන් ඉන්නව බලන්න අම්මා කැමති නැහැ. ඒකට කියනවා කරුණාව. ඒකට කියනවා කියලාද? කරුණාව. දුකින් පීඩාවට පත් වෙලා ඉන්නවා දකින්න කැමති නැහැ. එතකොට කැමැත්ත තියෙන්නේ යාගේ තියෙන පීඩාව වේස දුක නැතුව ඉන්නවා දකින්න තමයි කැමැත්ත තියෙන. ඒකට කියනවා කරුණාව. මුදිතාව කියලා කියන්නේ ඒ තමන්ගේ දරුවා දැන් ඒ දුක් පීඩාව නැතුව සැනසීමෙන් ඉන්නවා දකින්නකොට අම්මගේ හිතේ ඇති වෙන සතුට. ඒකට කියනවා මොකද්ද? මුදිතාව කියලා. උපේක්ෂාව කියලා කියන්නේ ඒ දරුවෝ තමන්ට නොසලකා හැරලා අත්හැරලා දාලා දුක් පීඩා මොනා ඉපදුවත් ඒ දරුවන් ගැන මධ්‍යස්ථව ඉන්න අම්මට පුළුවන් තියෙන හැකියාව. ඒ වගේමයි අපේ ජීවිතයේ මෛත්‍රිය කියන්නේ ඔව් තමන් දුකට පීඩාවට පත් නොකරගන්න තමා ගැන තියෙන හිතවත්කම අඳුනගන්න. ඒ හින්දා අනිත් පිරිසගේ ගැන දයාව, කරුණාව, හිතවත් බව, වටිනා බව, තමන්ගේ අම්මා තමන්ගේ පුතාට තියෙන ආදරය, ප්‍රියමනාප බව, හිතවත් බව ගැන හැඟීම් අනිත් පිරිස ගැන තියාගන්න දක්ෂ වෙන. ඒකට කියනවා මෛත්‍රිය. කරුණාව කියන්නේ අනිත් පිරිස මං කියන වචනයකින් දුකටපත් නොවේවා, මං කරන ක්‍රියාවකින් වෙන කෙනෙක් දුකටපත් නොවේවා, මං හදන හිතුවිලි ටිකක් නිසා කිසිවෙකුට පීඩාවක් වෙහසක් දුකක් නොවේවා කියලා තමන් කරන කියන හිතන දේවල් වලින් ලෝකයට දුක පීඩාව ඇති නොවේවා කියන අදහසින් ජීවත් වෙන්න. එතකොට තමන් කවුරුවත් එක්ක හැප්පෙන්න යන්නේ නෑ කියලා තමන්ට තේරෙනවා. කරුණාව නිසා තමයි ඒක. වෙන කෙනෙක් දුකෙන් පීඩාවෙන් වෙහසෙන් ඉන්නවා නම් එයාගේ දුක් පීඩාව නැති බව, සැපේට සැනසීමට ඉක්මනට පත් වේවා කියන හැඟීම හදවතේ හදා ගන්නවා. මේකට කියනවා කරුණාව. දැන් තමන්ගේ ආදරණීය පුතා සතුටෙන් ඉන්නවා දකිනකොට සතුටු වෙන අම්මා වගේ ලෝකේ යම් කිසි කෙනෙකුට යහපතක් වෙලා කියලා ආරංචි වෙනකොට, දැනගන්න ලැබෙනකොට අනේ කොයිතරම් ලාභයක්ද කියලා තමන් සතුටු හිත හදා. මේකට කියනවා මුදිතාව. ඔය ඔක්කෝගේම එල්ලිලා ඕක ඇත්තයිම කියලා බැලලා ඉන්න එක අත්හරගන්න, අර සම්මාදිට්ඨිය කියන දේ මතක් කරගෙන විදර්ශනාව කරමින් එනව උපේක්ෂාවට. ඔය තමයි විහරණ හතර. හරි නේද? ඒකම බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මොකද්ද අනිත්‍ය කියලා කියන්නේ? උදේවය අත්තේන අනිච්චා. යමක් අනිත්‍ය කියලා උන්වහන්සේ යම් වචනයක් කිව්වොත් නම් ඒකට කියන්නේ උදේවය කියන දෙක ගැන දන්නා බවට කියනවා මොකද්ද අනිත්‍යයි රූපයමය කියලා අඳුනගත්තේ. ඒකදී සමුදය ධම්මානුපස්සී මේක ඉපදලා දුන්නේ අවිද්‍යාව ඇත්ත ඇති විදියට නොදන්නා නිසා කියලා අර විමසීම කරලා ඇත්ත ඇති විදියට විමසනකොට රූපේයි පැනවෙන්නේ නෑ, වාර ගන්න බෑ කියලා එන කරන විමසීමට කියනවා අනිත්‍ය සංඥාව කියලා. උදේවය කියන නමට සමාන අනිත් නමට කියනවා අනිත්‍ය. ඒකයි මේ ලෝකේ වචනයක් තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේ නිසක වෙච්ච සෝතාපන්න ශ්‍රාවකයා විතරයි සියලු සංඛාරයන් අනිත්‍යයි කියන නුවණක ඉන්නේ කියලා අහලා දෙනවද? දැන් අර්ථය එනවද කියලා බලන්න. මොනාද උපදින්නේ? උපදින එකක් මෙන්න මෙහෙමයි. ඉපදුනේ ඒක පැනවෙන්නේ නැත්තේ මෙන්න මේ හේතුවෙන් කියලා උදේවේ එයා විතරයි දන්නේ. ඒ පැනවෙච්ච දේ ඔව් පැනවුනේ මෙන්න මෙහෙමයි මෙන්න එක නොපැනවෙන විදිය කියලා මේ විමසන ඔගොල්ලොන්ට මම එවලේ කියා දුන්නේ ආර්ය සත්‍ය අතර ගැන එක එක අරමුණු වුණාම මෙහෙමයි මේක වෙන්නේ කියලා හොඳට බලන්න ඔන්න ඔච්චර. අනිවාර්යෙන් අනිවාර්යෙන් ඒකයි පුතේ සත්‍ය විභංග සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ බිහි කරන කෙනා අම්මා. ඇයි කියනකොට කියනවා ජනත්ති භික්කවේ සාරිපුත්ත. මාන්නි සාරිපුත්ත කියන්නේ අම්මා. ජනනය කරන කෙනා, බිහි කරන කෙනා. සාරිපුත්තෝ භික්කවේ සෝතාපන්න ඵලයේ විනේති. මේ ශාසනයට පැවිදි වෙන පිරිස සෝතාපන්න ඵලයේ පිණස හික්මුවාමයි බුද්ධ ශාසනය ඉපදුනා කියලා කියනවා. ඉතින් ඉපදෙන්න පෙ ඒ තමයි ශාසනය පටන් ගන්න දැන් ඉපදීම. එතනින් එහා ඉපදුණු කෙනාට භාවනාව ගැන කියා දීලා වැඩි දියුණු කරන කෙනාට කියනවා මුගලම් මහරහතන් වහන්සේ. දැන් අපි ඔය කතා කර දැන් භාවනාවේ සමාධිය හදාගන්න ඔය මෛත්‍රී කමටහනට එන්නේ කොහොමද කියලා උන් ඔය විස්තර ටික දෙවෙනි පියවර. අපි අද කතා කරේ දෙවෙනි පියවර විදිහට ඉස්සර දර්ශනය අපි කතා කරා. මේ භූමියට උපදින හැටි මේක හඳුන ගන්න හැටි. එතකන් අපි බුදුහාමුදුරුවෝ කවුද කියලා දන්නේ නැහැ. උන්වහන්සේ කොයි නුවණකින් කොයි මානසික මට්ටමින් හිටියද කියලා මේක දැනගන්නකම් අපිට කියත හැකිද? දැන් පැහැදිලිවමයි බුදුරජාණන් වහන්සේ කියනවා මම රාග දේශ මොහ නැති අරහං කියන්න සුදුසු කෙනෙක්. ආපු අරමුණ නිමිත්ත පිළිගන්නවා නම් ඒකට කිව්වේ මෝහය, ඒකට කැමති වෙන බවට කිව්වේ රාගය, ඒකට ගැටෙන බවට කිව්වේ දේශය. දැන් හොඳට බලන්න ඕගොල්ලොන්ට විමසන්න දුන්නු න්‍යාය තියලා ආපු නිමිත්ත පිළිගන්නවද? වෙනසීම ඉවරනකොට උදේ වැය බලනකොට ඉතුරු වෙනවද? සමුදේ වැය බලනකොට පිළිගන්න සතුටින් බාර ගන්න එක කැමති වෙන එක සිද්ධ වෙයිද? ගැටෙන අමනාපයට පත් වෙන එක සිද්ධ වෙයිද? තමා තුළින් දැන් ඒක මොහොතක් විමසනකොට ඒ ඇත්ත දකින්නගෙන මේ පරිපූර්ණ වුණු තථාගතයන් වහන්සේ ගැන කවර කතාද කියලා සද්ධාවේ බහිනවා. දහම දැක්කහම මම දකින්නවා කියලා වචනයක් කියලා තිබ්බ මතකද? දහම දැන් දකින්නවා. එතකොට දකින්නවා මගේ සාස්තුන් වහන්සේ මෙන්න මෙහෙමයි. උපත්ලා දෙන මොනම නිමිත්තකවත් පිළිගත් කෙනෙක් එහෙම නෙවෙයි. ඒට සතුටුණු හෝ දුක්ුණු කෙනෙක් නෑ. ඒක එතන අදාළ නෑ. තිබිද නෑ. තියෙන්න විදියක් නෑ. එයා දැන් නිකම් වචන ටිකෙන් පිළි අරන් නෙවෙයි. ධම්මං පස්සති යෝමං පස්සති. මෙන්න ධර්මය දකිනවා. මෙන්න ශාස්ත්‍රෝන් වහන්සේ එසේමයි. ඒක නහන්න දෙයක් නෑ. ඔයයි පුතේ මන් දන්න විදිහට උන්වහන්සේ කියලා දෙන්නේ කියලා මට හිතෙනවා. හරිම දේ අඳුනගෙන විමසීම කියන කාරණාවෙම විතරයි ඔන්න ඕව ටික පටන් ගැනීම කියන තැන එන්නේ. එතකම් එතකම් කියනවා අසුතවත් පුතජ්ජන කියලම. දැන් පුතජ්ජන නම් ඒ කියන්නේ ලෝකේ සත්‍ය අවබෝධ කරගත්තා වූ තථාගතයන් වහන්සේව තාම අඳුනගෙන නැහැ. අරියාණං අදස්ථාවි නේද? අරිය ධම්මස්ස අපෝවිදෝ. ඒ ආර්යයන් වහන්සේ කියපු ධහමේ දක්ෂ නැහැ. අරිය ධම්මේ අවිනීතෝ. ඒ ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ සම්මාදිට්ඨිය සත්‍ය ස්වභාවය නොදන්නා වූ කෙනාට සම්මාදිට්ඨියක් වඩන්න පුළුවන්කම ఋణానే మమ మరణం మత్తే ఉపదీది నద్దాది హితువులి అప్పటి అతివెన్ నద్ సమహార కనెక్ నయ కేలా హితనం సమహార కనెక్ హిన్న ఇపదే కేలా హితనం ఇపదే నయ కేలా హితునాద్ ఏకత్ కియన్నే సక్కాయ దిట్టి కినదే ప్రతిఫల ఇపదినవాయ కేలా హితువాద్ ఏకత్ సక్కాయ దిట్టి ప్రతిఫల కనెక్ మేక మే పెర ఇందలా కోహవత్ మే ఇమ్రానే జీవిద్యాత్మక సిద్ధియకి మే ఇపదీమ ఉనే హరి ఏత్ యాద మెతని పదిలా ఇన్నాయ కేల పిలిగనేం వేలా తీనోనం ఏ తీయన్నే సక్కాయ దిట్టి నిమిత్త నేద దెన్ ఏ నతు అపే సమాజే పెర ఉన్న అహపు తొరతురు టికెన్ పెర మమ ఇపదిలా ఇన్నతి కేల దహ తీవనోనం ఏత్ మొకద్ద సక్కాయ దిట్టి ఇతియన కౌరు కౌరు దగ్గర ఒన్నోహమ తొరతురు గొడక తీయన అపే జీవితే మేమే ధర్మ మనసికారి మే ధర్మ మే స్వభావయ అపట మే కీనదే అదున గన్న పులువం ఉనోద్ හරිද මේ මේ දේවල් තවදුරටත් හිතන එක විහිළුවක් කියලා එයාට මේ අර්ථ විනිශ්චය කිරීමෙන් එයි ඒකට කියනවා තුන් සංයෝජන දුරු වුණා කියලා අය වෙන මොකක්ද
ප්‍රශ්නෙම බොරුවක්
වෙනවා නේද ඔව්
ප්‍රශ්නේ නිෂ්ප්‍රභාවී
නේද තවදුරටත් දැන් මේ ඔක්කොම පණව ගත්තේ මේ ඔක්කොම තියන්නේ රූපයක් තියනවා කියපු අදහස මුල් කරගෙන වේදනාවක් තියනවා කියන අදහස මුල් කරගෙන සංඥා සංකාර විඥාන කියන තියනවා කියන අදහස මුල් කරගෙන එතකොට දැන් මේ වාගත්ත අඳුනගත් අහගත්ත ක්‍රමයට අනුව එහාට මේ මුලම විදියට රූපය වේදනාව සංඥා සංකාරය විඥානය කියලා පණව ගැනීම කියන එකත් ඒ සත්‍ය ස්වභාවයට අනුව හම්බ වෙන්නේ නෑ කියලා දන්න එයාට තවදුරටත් අර හිතාගිටපු දේවල් අත්තයි කියලා එහෙම ඇති වෙන්නේ කොහොමද? අන්න ඕකයි කියන්නේ අපි වැඩක් කරනවනේ වැඩක් කරනකොට ඒ වැඩෙන් ප්‍රතිඵල ටිකක් වෙන හම්බ වෙනවා. ඒක වැඩේ නෙවෙයි. හතරවෙනි ආර්ය සත්‍ය වෙන එකක් තුන්වෙනි ආර්ය සත්‍ය වෙන එකක්. දැන් තවදුරටත් එහෙම හැංගීම් වලට වටිනාකම් පැනවෙන්නේ නැහැ. ඒක නිරෝධ ආර්ය සත්‍ය. හැබැයි ඒක උනේ අහගත්ත සත්‍ය මෙනෙහි කිරීම කියන කාරණාව නිසා. ඔයගොල්ලෝ තවදුරටත් ඕක කරමින් යන්න. එතකොට රාගදේශ කියන්නේ තාන් ඒ වගේ විහිළුවක්ම බොරුවක්ම කියලා බාර ගන්න නැති වෙලාවෙයි. ආයේ හිතලවත් ගන්න බෑ. ඒ හිතල ගන්න හැදුවත් ඒක සංකාරයමයි. මේක ඉපදෙන අවසන් වෙන හැටි. තව දුරටත් රාගදේශ කියලා හැඟීමකට වටිනාකම නම් කොච්චර හිතුවත් දෙන්න බෑ. එදාට අනාගාමී කියලා අය කවුරුත් කියන්න ඕන නෑ. දැන් ධ්‍යාන සමාධි වලට මනස කැමැත්ත වටිනාකම හැකියාවන් තමන්ගේ ප්‍රඥාව ගැන මනස බහි රාග දේශ හේතුවලි නෙවෙයි කුසලයටම බහැලා තියෙන ඒවා ඊට වඩා අද වැඩි දියුණු වෙලා මෙහෙම සංසන්දනේ වීම වෙමින් තියේ. හැබැයි අඳුනගනි සංකාරයම කියලා ආයත් ඇත්ත ඇති විදිහට විමසනකොට ඔව් තමන්ගේ ධ්‍යාන ඉර්ධි ප්‍රඥාව ගැන තව දුරටත් එහෙම හිතලා වටිනාකමක් දෙන්න බෑ කියලා අම්බරි වෙනවා. අය ගලවන්න තැනක් නෑ කියලා තමා තමා විසින්ම දැනගනී. නාපරං ඉත්තත්තායාති පජානාති. තව දුරටත් කළ යුතු දෙයක් නෑ කියලා තමන් විසින්ම වැඩේ කරාම අල්ලන පිළිගන්න බාර ගන්න භවයේ නොපිහිටෙන භවයෙන් අත්හැරිච්ච නිදහස් වෙච්ච භවයේ අත්දැකීම සාක්ෂාත් කරන්න ඕනේ කියලා කිව්වා. සාක්ෂාත් කරන්න ඕනේ කියන්නේ තමන්ගේ අත්දැකීම. තවදුරටත් මේ අකුරු ටික කියවනකොට ගෑනු කෙනෙක් පිරිමි කෙනෙක් බදාගෙන ඉන්නවා සිප ගන්නවා කියලා හැඟීමකින් රාග හිතුවිලි අවිස්සෙන්න බෑ. අනාගාමී කෙනාට අමාරුපු දෙයක් එහෙම නිමිති වල තවදුරටත් වටිනාකම දෙන්න බෑ කියලා අඳුරගෙන ඉවරයි. හැයි මෙන්න මේ හැඟීම සිතුවිල්ල කියන දේ සංකාරය. ඒ සංකාරය කියන දේ අවදාවත් සත්‍ය වූ දෙයක් නෙවෙයි කියන මේ විදර්ශනාවට ඇවිල්ලා අර්ථයේ බහැගෙන ඉවරයි. බාහිර ලෝකේ පේන දේවල් නිසා මට රාගය ඇති වුණා, ද්වේෂය ඇති වුණායි කියලා එහෙම දෙයක් වෙන්න හේතු නැහැ. මේක තමන්ගේ ජීවිතෙම අමාරු දෙයක්. හරි ලස්සන කතාවක් කියනවා. සුභා රහත් මෙහෙණින් වහන්සේ දවල් කාලේ අන්දවනේට ගිහිල්ලා භාවනා කරමින් ඉඳලා එනකොට සිටු කුමාරේ මේ ලස්සන කැලෑව මැදි මේ සුභා තෙරණින් වහන්සේට මුණගැහෙනවා. දැක්ක ගමන් ඒ සුභා තෙරණින් වහන්සේගේ තිබුණු රූපේ ලස්සනට මේ සිටු කුමාරයාට අත්හැරලා යන්න හිතුනේ නැහැ. ළඟට ගිහින් කතා කරන්න පටන් ගත්තා. ඒ කතා කරන්න පටන් අරන් වර්ණනා කරපු වර්ණනා කිරිල්ල තියෙනවා මොනවාද කිව්වේ කියලා. කාන්තාවක් පිරිමියෙක් විසින් වර්ණනා කළ හැකි හැම වර්ණනාවකින්ම තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම කරත්‍යාව කරලා ඉගෙන කියනවා. මට ධනය ඕන තරම්. ඇයි ඔය සුන්දරත්වය මේ විදියට වහලා දාලා මේ ජීවිතේ විනාශ කරගන්න? එන්න මාත් එක්ක විවාහ වෙන්න, සියලුම සැප සම්පත් මම දෙන්නම්. ඔයාලට පැවිදි වෙන්න ඕන නම් ආයේ වයසට ගිහිල්ලා හැරමිටි ගහන ගමන් අපි දෙන්න පැවිදි වෙමු. අපි කාම සැප සම්පත් විඳිමු. එතකොට මෙලව පරලෝ දෙකම ජයගත්තා වෙනවා. මෙන්න මෙහෙම මම ඔයාලට ගින්දර වුණත් කියනවා නම් අත් දෙකෙන් අරගෙන ඇවිල්ලා දීලා පොරොන්දු වෙනවා. ඔව් ජම්මමත් එක පස්සේ කියනවා, පින්වත ඔබ ඔය කියන රාගය කියන දේ මට මොකද්ද කියලා තේරෙන්නේ නැහැ දැන්. ඒක හරියට වමනේ දාපු දෙයක් වගේ. මනුස්සයෙක් වමනේ දාපු දෙයක් ආයේ ප්‍රියමනාපයෙන් කටේ දාගන්න හිතෙන්නේ නැහැ. මට ඔබ ඔය කියන රාගය කියන දේ ගැන ඔය කිව්වට මට ඒක කොයි වගේද කියලා තේරෙන්නේ නැහැ. ඒක වමනේ දාපු දෙයක්, අත්තර දෙයක්. ආයේ කියාගෙන යනවා. ඔය ඇස් දෙකේ තරම් ලස්සන ඇස් දෙකක් මම දැක්කේ නැහැ. ඇත්තටම කියනවා නම් මම ඔය ඇස් දෙක නිසායි මේ තරම් පිස්සු වැටලා තියෙන නිර්මාණෙල් මල් පෙත්තක් වගේ දිගටි මෝදනෙක්ගේ අහිංසක බවක් ඔය ඇස් දෙකේ තියෙනවා. මෙහෙම විස්තර කියනවා ආයේ බේරෙන්න දෙන්නෙම නැහැ පාර හරහා දැන් ඉඳලා. ආනෝ පින්වත ඔබ ඔච්චරම කැමති මේ ඇස් දෙකට? ඔව් කියනවා. පින්වත ඔබට එය හැමම දෙනවා. අද කරා එළියට පැන්නා ගරව මේ ඔබ කියන ඔය දැඟ මට යන්නද? අපේ නිවැරදි තොරතුරු ටිකේ අද අපි තියෙන ඇත්තයි. අපිට එනකොට මං කියන්නේ උපාදානය කියලා අහනකොට අපේ මහත්තයාට මං කිව්වේ මේ එන නිවැරදි ටික ඔක්කොම ගන්න කියලා. අපට එනකොට අද දැන් පොතක් කිව්වත් මනුස්සයා කියලා කියනකොට කාන්තාව කියලා කියනකොට අපේ අර අකුරු ටිකත් එක්ක අකුරු බවකට නෙවෙයි අපේ අදහස තියෙන්නේ, අර එක්ක හැඟීම තියෙන්නේ. හරිමය පුතේ, අද අපි තියනඟ තියෙන සියලු නිමිති කියන්නේ එහෙම ඇත්ත විදිහටම අපට පැනවිච්ච ටික. ඕං ඕක වමනේ දාලා අවසන් වුණා කියලා කියන්නේ දැන් ඒ වචනේ ඇහුණට ඒකේ ආයේ එහෙම එකක් දකින්න නෑ. හොඳට බලන්න, අපිට සමාහෙට රාග සිතුවිලි ඇති වුණේ රාගයට අදාළ රූප ආදී දැකලා නිමිති දැකලාද? සමහර විට පත්‍ර කොලේ කියවනකොට, නව කතාව කියවනකොට ඉතින් ඕකේ තිබුණේ අකුරු අයනුවා යනු. හැබැයි අපි වින්දේ අයනුවා යනුද කාන්තා පිරිමින්ගේ ඒ ජීවිත විස්තර සහ ඒ පරිසරය ගැන කියනකොට ඒවා අපි වින්දෙතකොට දැන් එතකොට මේ හැම නිමිත්තක් කියන්නේ මේක නිකන් ඔහේ ආපු නිමිත්තක්ද අපට සත්‍ය වෙලා බැහැගත්තේවද? දැන් කාන්තාව කියලා රූපේ දකින්න ඕනේ. මේ අපේ තියෙන ශබ්ද කෝෂයේ සිංහල ශබ්ද මාලාවේ අර අකුරු තුනක් හතරක් එකට එකතු වුණාම අපට හම්බෙන්නේ කවුද? මෙන්න ආයේ ඔහොම නැති උපාදානේ නැති අපේ ජීවිතය අත්දැකීමක් අපට හම්බුනොත් තමයි මුදුම. අනුරංගන්න නේද? එහෙනම් අපට දැන් තියනවා මේක ඉක්මවා යන්න, එන දෙයට යට වෙලා යන්න නැතුව මේ ගොඩ ඇතුළෙම තියෙන තොරතුරු ටික උපකාරී කරගෙන මේ වරද්ද පැත්තට වැඩිපුර වේගෙන් යන්නති වෙන්න, මනසේ සංසුන්කම තම්පත්තම උපදව ගන්න, සමාධිය හදන්න, මේක ණය ඇතුලේ තියෙන නරක කියන ටික පැත්තකට කරලා මේ යහපත් කියන පැත්තට ගන්න නිමිති ටිකේ තමයි ඉස්සරලා ඔසවලා ගන්න. දැන් අපි ඔය නිමිති ගොඩෙන්ම නේද සම්මාදිට්ඨිය මෙහෙම එකක් කියන අනුමානයකින් දැන් අදහස් අරන් තියෙන්නේ. ඒක නොතිබුණා නම් ඕගොල්ලොන්ට සිංහල භාෂාවේ වචන ඒවා කියනකොට අර්ථ මේවයි කියලා උණ බට කියනකොට බටමිටි කියනකොට දැනන් හිටියේ නැත්තම් මේක කියන දේ තේරෙයිද? ඔවුනුන් එකම මොහොතේ උපදිනවා කියන වචන ටික අහනකොට ඕකේ අර්ථය මේකයි කියලා ගන්න බැයි නම්, එහෙනම් දැන් සම්මාදිට්ඨිය උපදින්නේ අපි දැන් මේ දැනන් හිටපු නිමිති තොරතුරු ටික උපකාර කරගෙනද නැද්ද? එහෙනම් ඔය වචන ටිකේ පවා වැරද්ද අතහැරෙන දවස එනකන් ඔය කරන වැඩේ නවත්තන්න බෑ. එතකොට හිමීට සංසිඳිලා ඉවර වෙනවා. ඊට කලින් යන්න තියෙන පාර්ගය පාර නවත්තලා බෑ. හිතන්න නැතුව සම්මාදිට්ඨිය කියන දේ සංකප්පයට එන්න නැතුව මේක නවත්තන්න බෑ. ඒ කියන්නේ යන්න හදා ගන්න ඕනේ මේ ඌරේ ඉඳන් එහා ඌරට යන්න පාරුවක් ඕනේ. අපි ඒක හදාගන්නේ මේ ඌරේ තියෙන කෙහෙල් කොට එකතු කරගෙන, පාවෙන බෝතල් ටික එකතු කරගෙන, වැල් එකතු කරගෙන, පරණලා එකතු කරගෙන තමයි හදාගන්නේ. දැන් මේක මේ ඌරෙන් හදාගත්ත දෙන්නේ මේක යන්නේ නැහැ කියලා හිටියොත් අරක පීනන්න බෑ. එයා මේක හදාගත්ත මේ ජීවිතේ මේ දැනන් හිටපු වචන නැමැති තොරතුරු වලින් මේ කියන්නේ මෙහෙම තැනක් ගැන අහගත්ත දේ නැවත නැවත පරිහරණය කරමින් එයා මෙන්න මේක පාවිච්චි කරනකොට ඔව් යම් වෙලාවක ඒක කිව්වෙත් මොකද්ද කියලා අර්ථ විනිශ්චයෙන් සංයෝජන 10 අවසන් වෙන තැන වෙනදී පවුර අතහැරලා පාරු අතහැරලා අනිත් පැත්ත රඩිය තියෙන එක වෙනවා. ඒක අඩුවෙන් කවුරුත් නොකරන්න ඕනේ කියලා කරන්න ඕනේ කියලා ආයේ දිහිය තියාගෙන ඒක කරන්න කලින්ම ලෑස්ති වෙන්න ඕනේ කියලා ඉන්න ඕනේ එහෙම නැහැ. කියපු අර්ථය තේරුණා නම් එයාට තේරෙනවා මම බුදුරජාන් වහන්සේ කියපු නිසා මේක බාර ගන්නව රෙන්න මට විඥාන නාම රූප ගෝචර නැහැ. ගෝචරද? මට ගෝචර නැහැ. එහෙනම් මම නාම රූප විඥාන කියලා ආයෙත් කියන්නේ මේ ලෝක ඇතුලේ හදාගත්ත නිමිතරතුරු ටිකක් මිසක් සත්‍ය මූතනට නම් නෙවෙයි. නමුත් ඒතන මෙනෙහි කරනකොට මන ළඟ තියෙන වැරදි ටික අතහැරලා යන බව දන්නේ දයා ඒ හිතන වචන ටික පව ඇතුලේ වචන වලට යා රැවටෙන්නේ නැහැ කියන තැන ඉඳගෙන යනවා. බලන්න මේක විමසනකොට ඕගොල්ලොන්ට එයි සතිපට්ඨානේ අන්තිම කොටසේ තියෙන උත්තරේ නේද? අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය පති සතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදිය. මොකද්ද මේ එක වේ පැත්තකින් විතරක් කියන්න. කයක් තියෙනවාය කියලා අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. කයක් ඇත කියලා මේ මොහොතේ ඊටාම හොඳට සිහිය පිහිටව ගැනීම වෙලා. කුමටද? යාවදේව ඥානමත්තාය ඥානය උපදව ගැනීම පිණිස. පතිසතිමත්තාය ඉදිරියට සිහිය වර්ධනය කර ගැනීම පිණිස. උත්තරේ අනිශ්චිතෝච විහෙරති. නමුත් මේක ඇසුරු කරගෙන නැහැ. නචපින්චි ලෝකේ උපාදීයති. ඒ කය කියලා විතරක්ද ඇති වුණු නාම රූප විඥාන කියන සියල්ල නිරුද්ධයි කියලාද විදර්ශනාවෙන් උත්තරය ආවේ? දැන් එහෙනම් ඒත් නාම රූප විඥාන තියනවා කියලාද නැත්නම් නිරුද්ධයි කියලාද? එහෙනම් ස්කන්ධයන්ගෙන් එහෙකටවත් පහගත් එකක්ද තියෙන්නේ? ලෝකයේ කිව්වේ ස්කන්ධ, ලෝකයේ කිව්වේ ආයතන. ඔය එකක්වත් අහුවෙලාද? ඒක විදර්ශනාවකින් ඔය ඔක්කොම හැලීගෙන තමයි ඒ විදර්ශනාව වෙන්නේ. ඔය තමයි සතිපට්ඨානේ ඕක පාඩම් කරලා හිතමින් ඉන්න දෙයක් නෙවෙයි. උත්තරේ ප්‍රතිඵලය, විදර්ශනාවෙන් ලැබෙන ප්‍රතිඵලය මේක විය යුතුයි කියලා ශ්‍රාවකයාට කියනවා. ඕක නොවි මොකක් හරි ඉතුරු වුණොත් ඔබට මඟ හම්බ වෙලා නැහැ කියලා ඔබ ආයෙත් හොයන්න ඕන. බුදුවරු කියන්නේ මයි පුතේ ශ්‍රාවකයා කෙරෙහි කරුණාව තිබිච්ච බව යම් කෙනෙකුට අඳුන ගන්න නම් එයා සම්මාදිට්ඨිය අඳුනගත්තට පස්සේ එයා ධර්මාර්ථ ටික කියාගෙන ගිහිල්ලා තියෙන විනිශ්චයේ දකින්නකොට එයාට තේරෙනවා මට චුට්ටක්වත් වැරද්දක් වෙනවට උන්වහන්සේ කැමති වෙලා නැහැ. මෙන්න කරන්න ඕන දේ මේ විදියට කළ යුතුයි. මෙන්න ඔබට ඒක කරනකොට ආපු උත්තරේ. නැතුව ඔබ සතිපට්ඨානය වඩනවා කියලා මේ මොන මේන දේ කරලා ඉදරලා හෝ වේවා ඒ දේවල් ස්කන්ධ පහ විදියට හම්බ වෙලා නම් ආයතන හය විදියට හම්බ වෙලා නම් පඨවි ආපෝ තේජෝ වායෝ විදියට හම්බ වෙලා නම් මෙලෝ පරලෝ විදියට හම්බ වෙලා නම් ධ්‍යාන සමාධි ආදී විදියට හම්බ වෙලා නම් ඒ ලෝකය දැන් ආයත උපාදීයති බැඳිලා ගිහිල්ලා ලෝකයට. හැබැයි උත්තරේ එන්න ඕනේ නචකින්ති ලෝකේ උපාදීයති. ලෝක කියලා දන්න නිමිති තොරතුරු කිසිවක් ඉතුරු වෙන්න ආයේ ශ්‍රේෂ්ඨත්වය ඒ ආදරය කොයිතරම්ද කියලා ශ්‍රාවකයන්ට ඒ අර්ථයට එනකොටයි තේරෙන්නේ. එහෙනම් අපිට දහම දැකීම ඇරෙන්න බුදුවරු දකින්න වෙන ක්‍රමයක් නිසා මේ කතාව සාකච්ඡාව ඔයගොල්ලොන්ට ඒ භාග්‍යතුන් වහන්සේ අඳුනගන්න උපකාරයක් වුණා නම් ඒ තමයි මගේ උත්සාහයේ මම බලාපොරොත්තු වුණු ප්‍රතිඵල. ඒ නිසා ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලොන්ට ඒ සාස්ත්‍රුන් වහන්සේ අඳුනගන්න මඟ හොයාගන්න මේ ධර්මානුශාසනාවත් හේතුපකාරයක් වේවා කියලා ස්වාමීන් වහන්සේ ඔයගොල්ලන්ට ආශිර්වාද